ගරු නිලන්ති කොට්ටාච්චි මන්ත්‍රීතුමිය ඔබතුමියට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි. මුලින්ම මම හිතන්නේ අද දවස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිව්වැනි වාර්තාව සභාගත කරන සහ ඒ සම්බන්ධයෙන් විවාදය වන අවස්ථාවේ ගරු විපක්ෂ නායකතුමාට ස්තුති කරන්න ඕනේ. අපිට හොඳ යෝජනා කිහිපයක් ඉදිරිපත් කරා. මං හිතනවා අපේ ආණ්ඩුවට ඔබතුමාගේ යෝජනාවන් සාධනීය ආකාරයෙන් සලකලා බලලා වඩා ගුණාත්මක ගුවන් ගමන් සේවාවක් වෙනුවෙන් මේ සම්බන්ධයෙන් සලකා බලන්න අපිට අවස්ථාවක් ලැබේවි කියලා. අපි දන්නවා සභාපතිතුමියනි, ලෝකයේ වෙනත් රටක ඉඳලා මව්බිමට නැවත එනකොට ගුවන් යානයේ ඉඳලා තමාගේ පුංචි රට දිහා බලනකොට කොච්චර අභිමානයක් අපිට දැනෙනවද මේ මගේ රට, මේ මගේ මාතෘභූමිය කියලා. ඒ වගේම අපි දන්නවා ලෝකයේ ඕනෑම රටක ඉඳලා අපේ රටේ ජාතික ගීය ඇහෙනකොට අපිට කොච්චර අභිමානයක් එනවද මේ මගේ රට ගැන අපිට ඒ දැනෙන අභිමානය වචනවලින් කියන්න බෑ. හැබැයි අද මේ කෝප් කමිටුවේ සිව්වැනි වාර්තාව සභාගත කරන අවස්ථාවේදී මට කවියක් කියන්න ඕනේ කියලාම හිතුණා. මේක ග්ලැසිරේක ප්‍රේමය නුවන් තොටවත්ත නූතන කවියා ලියපු බොහොම අපූරු පද්‍ය පන්තියක්. ඔහු අහනවා මෙහෙම මේ කවි පන්තියේ පුංචි දරුවෙක් ගෙන් ගුරුවරි අහනවා, බැරි මොකද සීරුවෙන් නින්නට, කූඹි කනවද කකුල? එතකොට ළමයා කියනවා මෙහෙම, ධාන්‍ය ධනයන එක මල් පළතුරු පිරිකියද්දි කොහොම ඉන්නද හිටගෙන, කන්න මොකවත් වේල් දෙකකින් තිබුණේ නැතිකොට ගෙදර හරියට. ළමයට වේල් තුන කාපු ළමයට වේල් දෙක කන්න වෙච්ච අතීතයක ඉඳලා තමයි අපි අද මේ ආණ්ඩුව අරගෙන මේ ධනාත්මක ආර්ථික සමාජීය සංස්කෘතික මේ සෑම පැතිකඩකම ප්‍රගතියක් වෙනුවෙන් වර්ධනයක් වෙනුවෙන් බොහොම ප්‍රගතිශීලීව මේ ගමන යන්නේ. ඉතින් ජාතිය ගැන, ආගම ගැන, රට ගැන විශාල අභිමානයක් තියෙන මේ රටේ ඕනම කෙනෙක්ට මං හිතනවා ජාතික ජනබලවේගයේ මේ අලුත් ප්‍රතිපත්ති රාමුවත් එක්ක එකට එකතු වෙලා මේ ගමනට සහයෝගය දක්වන්න පුළුවන්. ඒ නිසා මං හිතනවා විපක්ෂ නායකතුමාගේ මේ යෝජනා පිළිබඳවත් අපිට බොහොම සාධනීය ඇහැකින් දෘෂ්ටි කෝණයකින් බලන්න පුළුවන් කියලා. හොඳයි. දැන් මගේ කතාවට ආවොතින් නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, අපි දන්නවා මේ මොහොතෙත් මේ රටේ පාරවල්වල, පාසල්වල, උපකාරක පන්තිවල, පන්සල්වල, ආගමික සිද්ධස්ථානවල, ඒ වගේම බස්වල, කෝච්චිවලත්, බස් නැවතුම් පොළවලවත් මේ හැම තැනකම විවිධ ගණයේ අපරාධ සිද්ධ වෙනවා. අපරාධ 100%ක් අඩු කරපු රටක් හදන්න බැරි වුණත් මේ සිද්ධ වෙන අපරාධවලට වඩා භයානකයි සුදු කරපටි අපරාධ. මේ සුදු කරපටි අපරාධ සම්බන්ධයෙන් යම් විමර්ශනයක් සිද්ධ කරන්න පුළුවන් හොඳම තැනක් තමයි අපි මේ කෝප් කමිටුව විදිහට හඳුනගෙන තියෙන්නේ. එතකොට මෙච්චර කාලයක් මේ කෝප් කමිටුව හරහා කරපු දේවල් වලට මොකද උනේ කියලා මේ රටේ මිනිස්සුන්ට අපිව ප්‍රශ්න කරන්න, කෝප් කමිටුවෙන් ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා. විගණකාධිපති වාර්තාව අනුව කෝප් කමිටුවට යම් පොදු ව්‍යාපාරයකට අදාළ ආයතනයක් හැඳවලා විමර්ශනයක් කරලා මාස 3කට පාරක් පාර්ලිමේන්තුවේ සභාගත කරන මේ වාර්තාව විවාද කරලා අවසානයේදී අවශ්‍ය නම් කතානායකතුමාට පුළුවන් නීතිපතිවරයාට මේක යොමු කරන්න. එහෙම නැත්නම් බොහෝ විට මේ විමර්ශනය අවසානයේ කෝප් කමිටුවෙන් දෙන වාර්තාව තියෙන්නේ පාර්ලිමේන්තුවේ ලිපිගොනුවක. එතකොට අමාත්‍යංශයේ ලේකම්වරයාට අවශ්‍ය නම් පුළුවන්කම තිබ්බා මේ නිර්දේශ අනුව තමන්ගේ ආයතනයට නිලධාරීන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. අපි දැක්ක එහෙම නීතිමය ක්‍රියාමාර්ග ගත්තු අවස්ථා තිබුණා. රාජ්‍ය නිලධාරීන්ට දඩ ගැහුවා, සේවයෙන් පහ කරා, අවවාද කිරීම කරා, අධිභාර පැනෙව්වා. නිලධාරීන්ට නීතිය අකුරටම ක්‍රියාත්මක වුණා. නමුත් රටේ මහජනතාවට තාම ප්‍රශ්නාර්ථයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි රාජ්‍ය නිලධාරීන්ට විතරද නීතිය ක්‍රියාත්මක විය යුතු. නිලධාරීන්ට මේ මූල්‍ය අවභාවිතාවන්, අකාර්යක්ෂමතාවයන්, වංචාවල් කරන්න, උඩගෙඩි දුන්න, අනුබල දුන්න, පොළඹවපු, බලපෑම් කරපු දේශපාලන අධිකාරියට මොකක්ද ක්‍රියාත්මක වෙච්ච නීතිය? තාම එතන හිස්තනක් තියෙනවා. හැබැයි අද මේ විවාදය කරන වෙලාවේ අපිට ජාතික ජනබලවේගයේ ආණ්ඩුව විදිහට කියන්න පුළුවන් කමක් තියෙනවා. අපි දැන් සාධනීය පියවරක් අරගෙන තියෙනවා. තවදුරටත් මේක පාර්ලිමේන්තුවේ ලිපිගොනුවක පුස්තකාලයේ හිර වෙන්නේ නැහැ. මෙතනින් එහාට මේ වාර්තාව මත පදනම්ව අවශ්‍ය නම් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට, එහෙම නැත්නම් අල්ලස් කොමිසමට මේක යොමු කරලා නිලධාරීන්ට පමණක් නෙමෙයි දේශපාලන අධිකාරියටත් එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපි දැන් මේ වෙද්දී පියවර අරගෙන තියෙනවා. ඒ වගේම ජනතාවට අහන්න පුළුවන් නිලධාරියා කෝප් කමිටුවට එනවා, අපි ප්‍රශ්න කරනවා, නිලධාරියෝ බයෙන් උත්තර දෙනවා, කමිටුව අවසන් වෙනවා, වාර්තාව ඉදිරිපත් කරනවා. මේක හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් විතරයි නේද? එහෙම ප්‍රශ්න කරන වෙලාවල් තියෙනවා. දැන් පෙරේදා තිබ්බ කෝප් කමිටුවේදී විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් කෝප් කමිටුවේ සියලු දෙනා ඉදිරියේ කියනවා, සභාපතිතුමනි, දැන් අපි ඇත්තටම ලෑස්ති වෙලා ආවේ බැනුම් මහල යන්න. දැන් මේ ප්‍රශ්න කිරීම ඉවරුණාම මේක මෙතනින් ඉවරයිද? මෙතනින් එහාට මොකද්ද වෙන්නේ? මේ සාමාජිකයන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයා අහනවා විවෘතව. එතකොට නිලධාරියෝ එනව ලැහැස්ති වෙලා බැනුම් මහල යන්න. එතකොට මේ ක්‍රියාවලිය මෙතනින් අවසන්ද? ඔවුන් අහන ප්‍රශ්නයක් ඒක, රටේ ජනතාව අහන ප්‍රශ්නයක් ඒක. හැබැයි අපි විශ්වාසයෙන් කියනවා මෙතනින් එහාට මේ දසවන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව තව දුරටත් ලිපිගොනුවක හිරවෙන වාර්තා නෙමේ, මෙතනින් එහාට නීති අකුරටම ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා කියලා. මොකද අපි දන්නවා රාජ්‍ය නිලධාරීන් පමණක් යම් අකටයුත්තක් කරා නම් ඔවුන් විතරක් ඇයි මේ දඬුවමට යටත් විය යුතු? ඔවුන්ට අනුබල දුන්නු මේ පසුබිම හදපු ඒ දේශපාලන බලධාරීන්ටත් මහජන නියෝජිතයන්ටත් මේ නීති අකුරටම ක්‍රියාත්මක විය යුතුයි. ඔවුන් නීතිය පිළිබඳව, මේ රටේ ව්‍යවස්ථාදායකය පිළිබඳව, අධිකරණය පිළිබඳව දැඩි විශ්වාසයක් තබාගෙන ඉන්නවා. එතකොට අපි දකිනවා තාමත් හොඳට ඇඳ පැළඳ ගත්ත දේශපාලන නායකයෝ ආරක්ෂකයෝ පිරිවරාගෙන තමන්ගේ සුඛෝපභෝගී වාහනේ නැගලා 24 පැය හොරකමේ යනවා,
වංචාව කරනවා,
දූෂණය කරනවා. ස්තුතියි සභාපතිතුමියනි. ඒ නිසා මං හිතනවා මේක මෙතනින් එහාට ඉතාම නම්‍යශීලීව මේ කෝප් කමිටුව හරහා අපිට මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම බොහොම සතුටුයි කියන්න අපිට මේ ආයතන 14ක් දසවෙනි පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට කැඳෙව්වා. ඉස්සර නම් දවසක 3-4 ආයතන කැඳවනවා, නිලධාරියෝ එනවා, වාර්තා ටික දිග ඇර ගන්නවා, මොනවා හරි අහනවා, ඔව් සර්, ඇයි සර්, එහෙමයි සර් කියලා කියනවා, වාර්තාව යනවා ලිපිගොනුවට, එච්චරයි. හැබැයි දැන් දවසට එක ආයතනයයි. අපිට යම් කාලයක් යනවා. මොකද අපි හරියට හෝම්වර්ක් කරලා තමයි කෝප් කමිටුවට යන්නේ, අපි හරියට අධ්‍යයනයක් කරලා තමයි කෝප් කමිටුවට යන්නේ. විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරනවා මේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා. ඒ නිසා අපිට යම් කාලයක් යනවා. අපි හරියට මේ විමර්ශනය කරනවා, ඒ වගේම මේ නිර්දේශානු ආයතන කටයුතු කරනවද නැද්ද කියන එක බලනවා. ඒ නිසා අපිට කාලයක් යනවා. හැබැයි ඒ කාලය අපත යන්නේ නැහැ. මේ පස් අවුරුදු කාලය තුළ මේ ආයතන හරහා දේශපාලන නායකයන්ගේ මග පෙන්වීම් යටතේ යම් යම් අකටයුතුකම් වුණා නම් අපි ඒකට නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ගෙනුත් ඉල්ලීමක් කරන්න ඕනේ. ඔබ කිසිසේත් බිය විය යුතු නැහැ. ඔබ ඔබට පැවරුණු රාජකාරියට, ඔබ ගන්න වැටුපට ඔබ අවංකව සාධාරණයක් කරනවා නම් ඔබ කිසිසේත් කෝප් කමිටුවට එන්න කිසිසේත් බිය විය යුතු නැහැ. ඔබ තමන්ට පැවරුණු රාජකාරිය අනුව නීත්‍යානුකූලව කටයුතු කරනවා නම් කිසිසේත් මේ ප්‍රශ්න කිරීම හමුවේ අකාර්යක්ෂම විය යුතු නැහැ, අඩපණ විය යුතු නැහැ. ඒ නිසා ජනතාවගෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් රාජ්‍ය සේවයේ තවත් අකාර්යක්ෂම වීමක් වෙන්නේ මේ කෝප් කමිටුව හරහා කියලා අපි ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමක් කරන්න ඕනේ. මේ රාජ්‍ය සේවය මේ විදිහට විශ්වාසවන්තව මේ රට ගොඩනගන වැඩපිළිවෙලට දායක කර ගැනීම සඳහාම තමයි අපේ කෝප්
කමිටුව.
ඒ නිසා බොහොම විවෘතව සියලුම රාජ්‍ය නිලධාරීන් ඉන්ටත්, ඒ වගේම රට ගොඩනගන්න කැමැත්තක් ඇල්මක් තියෙන සියලුම ජනතාවටත් අපි ආරාධනා කරනවා දූෂණයට එරෙහි වෙන්න ඕනේ. දූෂණයට එරෙහි සටන භයානකයි. හැබැයි දූෂණයට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානකයි කියලා ජනාධිපතිතුමා කරපු ඒ ප්‍රකාශය අදටත් වලංගුයි, හෙටටත් වලංගුයි. ස්තුතියි.